ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමඟ sps.com.au/සිංහලීස්.
ශ්‍රී ලංකාවේ තතුවිත්ති පිළිබඳ විමසා බලන සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම ආරම්භ කරන්නට අපි දැන් එහෙමනම් සූදානම්. එහෙමනම් අපි සවුම එකතු වෙමු මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ තියෙන විශේෂතා මොනවද කියලා කතා බහ කරන්න. අපිට විශේෂයෙන්ම මේ කොවිඩ් තත්ත්වය පිළිබඳව තවත් යාවත්කාලීන වන තොරතුරු තමයි ශ්‍රී ලංකාවෙන් අහන්නට ලැබෙන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික කලාපයේ රටවල කොවිඩ් ආසාදිතයෙන් වාර්තා වීම ඉහළ යමින් තියෙනවා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයත් පවසලා තියෙනවා. අනතුරු ඇඟවීම එසේ නිකුත් වන අතරතුරේදී ශ්‍රී ලංකාව පැත්තෙන් ප්‍රායෝගිකව ගත්තහම අපිට දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයෙන් පිළිබඳව විශාල වශයෙන් වාර්තා වෙමින් තියෙනවා. ඒ වගේම මරණ සංඛ්‍යාව පිළිබඳව සලකා බලද්දී අවාසනාවන්ත ලෙසින් අපිට සඳහන් කරන්න තියෙන්නේ එවැනි තත්වයක්ම තමයි. ශ්‍රී ලංකාවේ මේ වෙනකොට තියෙන කොවිඩ් තත්වය හා ආශ්‍රිත තොරතුරු වලින් අද දවසේදී කතාබහ ආරම්භ කරන්නට සූදානම්. සුපුරුදු විදිහට තොරතුරු වාර්තාකරණයට සූදානම් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. අයිබෝවන් සුබෝදෑසනක් මනෝජ්.
අයිබෝවන් සුබෝදෑසනක් දිල්රුක්ෂි.
කොවිඩ් තත්වයේ ලංකාවේ තත්වයෙන් අපි හිමනම් කතාව පටන් ගනිමු මනෝජ්.
ඔව්, ඔබ සඳහන් කරා වගේ ලංකාවෙත් කොවිඩ් ආසාදිතින් ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යන ස්වරූපයක් ආයෙමත් පේන්න තියෙනවා. ඒකට හේතුව ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය යම් ආකාරයට බලපෑම කියලා සඳහන් කරන්න පුළුවන්. සෞඛ්‍යංශ සඳහන් කරන විදිහට විශේෂයෙන් කොළඹ ප්‍රදේශයේ වැනි ස්ථානවල වාර්තාවන රෝගීන්ගෙන් 30% විතර ප්‍රමාණයක් ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතින් බව වාර්තාවන බව සෞඛ්‍යංශ සඳහන් කරනවා. දෛනිකව දැන් ආයෙමත් 2500ක වගේ ආසාදිතින් ප්‍රමාණයක් හඳුනා ගන්න තත්ත්වයක් තියෙනවා. ඒත් එක්කම 60-65ක විතර මරණ ප්‍රමාණයක් තහවුරු කරන තත්ත්වයක් තියෙනවා. ඒ අනුව බැලුවට පස්සේ ආයෙමත් යම් ආකාරයක කොවිඩ් වැඩිවීමේ තත්ත්වයක් තියෙනවා. ඒක සෞඛ්‍යංශත් ඒ හින්දා සඳහන් කරනවා. කොවිඩ් මර්ධනංශත් ඒ පිළිබඳව කතා කරනවා. ඊට පස්සේ ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබුණා. ඒ අනුව ජපානයේ ප්‍රදානයක් විදිහට ලැබුණු ඇස්ට්‍රාසෙනිකා එන්නත්ෝගයක් ශ්‍රී ලංකාවට දැන් ඇවිල්ලා තියෙනවා. ඒ අනුව ඒ ලැබුණු එන්නත් පැය 24ම ක්‍රියාත්මක වන පරිදි එන්නත් කරන මධ්‍යස්ථාන විවෘත කරමින් දෙවන මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනිකා ලබා ගන්න පිරිසට ඉක්මනින් ඒක ලබා දෙන්න දැන් කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ අනුව දැන් අපි කලින් සඳහන් කරා ඇස්ට්‍රාසෙනිකා එන්නතේ වලංගු කාලය කොච්චරක්ද කියන එක. ඒ අනුව දැන් මේ වන විට සෞඛ්‍යාංශ මැදිහත් වෙලා ඒ සම්බන්ධයෙන් වන පරීක්ෂණ සිදු කරමින් තියෙනවා. කොච්චර කාලයක් මේ එන්නතේ ජීවගුණය රැඳෙනවද, ඒ කියන්නේ ඔරොත්තු දෙනවද කියන කාරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරමින් තියෙනවා. ඊට පස්සේ එන්නත් ලබා දෙන කණ්ඩායම් ඔබ දන්නවා ලංකාවේ අවුරුදු 30ට වැඩි පිරිස වෙනුවෙන් ඉතා ඉක්මනින් එන්නත් ලබා දෙන්න උත්සාහ කළා. අපි ගිය සතියේ සඳහන් කරා වගේ එන්නත් මාත්‍රා කෝටියකට වැඩි ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඉතා ඉක්මනින් වයස අවුරුදු 30ට වැඩි පිරිස විශේෂයෙන් මේ මාසේ අන්තිම විතර වෙනකොට එන්නත් කරණය ඉවර කරන්න සූදානමක් තිබුණා. දැන් සාකච්ඡා වෙනවා පාසල් මට්ටමිනුත් දරුවන්ට එන්නත් කරණය සිද්ධ කරන්න. අවුරුදු 12-18 අතර අයට විශේෂයෙන් ෆයිසර් එන්නත, මොඩර්නා එන්නත වගේ එන්නතක් ලබා දෙන්න පුළුවන්ද කියලා සංවාදයක් තියෙනවා. ඒ අනුව එන්නත් කරණය පිළිබඳවත් අවධානය තියෙනවා. රෝගීන් වැඩිවීම සම්බන්ධිනුත් ගැටලුවක් තියෙනවා. ඊට මුහුණ දෙමින් ඉන්න වෙලාවක් මේ වෙලාව කියලා අපිට සනාහන් කරන්න පුළුවන්.
ඔව්, එන්නත් කරණය සම්බන්ධව යම් මතවාදත් අපිට ඇහෙනවා. නිසි පරිදි නිසි කාලට වේලාවට මේ එන්නත් ලැබුණේ නැහැ කියන චෝදනාවත් සමගින්ම විශේෂයෙන්ම අපිට මෙහිදී යම් අදහසක් ඉදිරිපත් කරන්නට පුළුවන් අමාත්‍ය රාජමාත්‍ය චන්න ජයසුමන මහතා ඉදිරිපත් කරපු අදහස මේ සම්බන්ධයෙන්.
එන්නත් කිසිසේත්ම ඉවර වෙන්නේ නැහැ. ලංකාවේ ඇස්ට්‍රාසෙනිකා පළවෙනි මාත්‍රාව ගත්ත අයට අන්තිමයටත් දෙවෙනි මාත්‍රාව දෙනකම්ම ගහලා ඉවර කරනවා. ඒක නිසා කලබල වෙලා දුවගෙන එන්න අවශ්‍යතාවක් නැහැ. මේ වෙනකොට අපි 83% පමණ අවුරුදු 30ට වැඩි අයට එන්නතේ පළවෙනි මාත්‍රාව හෝ ලබා දීලා තියෙනවා. තව සති 2-3 යනකොට අපිට 100% දක්වා ඒක ගෙනියන්න පුළුවන්. ඒ වගේම සංචරණ සීමා අපි ලිහිල් කරලා තියෙනවා. හැබැයි ඒකෙන් ඇඟවෙන්නේ නැහැ. ඩෙල්ටා ප්‍රභේදයේ බර අඩු වෙලා සැර අඩු වෙලා කියලා.
ඊට අමතරව අපිට වාර්තා වෙනවා ශ්‍රී ලංකාවෙන් මේ වෙනකොට වසා දමලා තියෙන බොහෝ ශේස්ත්‍ර නැවතත් විවෘත කරන්නට. ඉතින් මේ කාරණාව ඇහෙනවත් එක්කම විශේෂයෙන්ම විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාවට යම් කුතුහලයක් ඇති වෙනවා. ගුවන් තොටුපළ විවෘත වෙනවද, ගුවන් ගමන්වල යම් වෙනසක් සිදු වෙනවද, ඒ ශේස්ත්‍රයේ කටයුතු කොහොමද ආරම්භ වෙන්නේ, මේ වගේ නොයෙකුත් ප්‍රශ්න. අපි කැමති ඒ සම්බන්ධවත් මේ වෙනකොට වාර්තාවන තොරතුරු දැනගන්න මනෝජ්.
ඔව්, දැන් එන්නත් කරන්නේ තමයි මේකට දැනට තියෙන ලොකුම විකල්ප විදියට ශ්‍රී ලංකාව විශ්වාස කරන්නේ. එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. එන්නත් දෙකම ලබා දුන්නෝ පිරිස වයස අවුරුදු 30ට වැඩි යම් ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඒ අනුව යම් විදියකට සාමාන්‍ය තත්වයට රටේ ක්‍රියාවලිය පත් කරන්න පුළුවන් කියලා උත්සාහ කරනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට දැන් අද ඉඳලා රාජ්‍ය සේවය සම්පූර්ණ ධාරිතාවෙන් වැඩ කරන්න කටයුතු සූදානම් කරවලා තියෙනවා. දැන් මීට කලින් 3/1 විතර පිරිසක් වැඩ කරේ, ගෙදර ඉඳලා වැඩ කරන්න යම් පිරිසකට අවස්ථාව ලබා දුන්නා. එවැනි තත්ත්ව තිබුණා. දැන් එය අවලංගු වෙලා අද ඉඳලා රාජ්‍ය සේවය සම්පූර්ණයෙන් වැඩ කරන්න සූදානම් වෙලා තියෙනවා. ඒ අනුව මාර්ගවල බස් රථ ධාවනය කරද්දී පොදු ප්‍රවාහනයේදී එන්නත් දෙකම එන්නත් කරණය කරලද කියලා පරීක්ෂා කරන තත්ත්වයකුත් තියෙනවා. මොකද බස් රථ සේවකයින්ටත් යම් අවධානමක් තියෙන හින්දා. ඒත් එක්කම ඔබ කිව්වාගේ රට ඉඳලා විදේශයන්හි ඉඳලා එන අයට යම් ආකාරයෙන් මීට පෙර සහනයක් ලැබුණා. එන්නත් මාත්‍රා දෙකම අරගෙන තියෙනවා නම් දෙවන මාත්‍රාවත් ලංකාවට එන්න දවස් 14ට කලින් අරන් තියෙනවා නම් නිරෝධායන ක්‍රියාවලියකට යටත් වෙන්නේ නැතුව ගුවන් තුරුපලයේදී සිදු කරන PCR පරීක්ෂණයකින් පස්සේ ගෙදර යන්න ඉඩ දෙනවා කියලා. නමුත් පැමිණීමේදී ගුවන් යානාවල ගමන් කරන්න පුළුවන් සංඛ්‍යාවේ සීමාවක් තිබුණා. දැන් අද ඉඳලා ඒ සීමාව ඉවත් කරලා තියෙනවා. ඒ අනුව සම්පූර්ණ ධාරිතාවෙන් ගුවන් යානාවලට මගීන් රැගෙන එන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. එන්නත් කරපු මගීන් එන්නත් මාත්‍රා ලැබලා දවස් 14ක් ගෙවිලා තියෙනවා නම් කිසිම සීමා කිරීමක් නැතුව ඒ අයව රැගෙන එන්න ගුවන් සමාගම් වලට අවසර දීලා තියෙනවා. අද ඉඳලා මේ තත්ත්වය ක්‍රියාත්මකයි. නමුත් එන්නත් විදල නැත්නම්, එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන නැත්නම් තවදුරටත් පැමිණීමේදී අර කලින් කිව්වා වගේ 75 දෙනෙක් විතරයි ගුවන් යානාවේ පැමිණෙන්න පුළුවන්. එහෙම නැත්නම් සම්පූර්ණ ප්‍රමාණය එන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. රට විවෘත වෙනවා සහ රටට පැමිණීමේදී තියෙන සීමා යම් ආකාරයකින් මේ වෙනකොට ලිහිල් කරලා තියෙනවා.
මීළඟට අවධානයට ලක් කරමු විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ජන සමාජයේ විදිහට ගත්තත් නීති ශාස්ත්‍රයේ පැත්තෙන් ගත්තත් විශාල වශයෙන් අවධානයට ලක්ුණු කාරණාවක් පිළිබඳව. ඒ තමයි හිටපු අමාත්‍ය රිෂාද් බදිවුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් හිටිය ඉශාලිනී දැරියගේ මරණය පිළිබඳව වන ප්‍රවෘත්තිය, ඒ සිදුවීම. අපි දන්නවා මේ වෙනකොට මේ දැරියගේ මෘතදේහය නැවත වතාවක් ගොඩගනු ලැබුවා වැඩිදුර පරීක්ෂණ උදෙසා. ඊට අමතරව රිෂාද් බදිවුදීන් හිටපු අමාත්‍යවරයාගේ නිවසේ සේවය කරපු මෙහෙකාරවරුන් සම්බන්ධයෙනුත් මේ වෙනකොට තවත් විවිධාකාරයේ තොරතුරු හෙළිදරව් වෙමින් තියෙනවා. අපි කැමැති මේ සමාජයේ විශේෂිත අවධානයකට ලක්වුණු මේ සිදුවීම සම්බන්ධවත් මූලික වශයෙන් මේ වෙනකොට හෙළි වෙමින් තියෙන තොරතුරු පිළිබඳවත් පරීක්ෂණ වල අලුත් තත්ත්ව පිළිබඳවත් දැනගන්න.
දැන් ඊයේ දවසේ ඊට සම්බන්ධ අලුත්ම කාරණයක් වාර්තා වෙනවා. එහි සඳහන් වෙනවා 2010 අවුරුද්දේ ඉඳලා රිෂාඩ් බදිවුදීන් මන්ත්‍රීවරයාගේ ගෙදර වැඩ කරපු කාන්තාවන් 11 දෙනෙක් අතරින් 3 මේ වෙනකොට ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා කියලා සිද්ධ කරපු විමර්ශන වලින් පැහැදිලි වෙලා තියෙනවා. මේ වැඩ කරපු එක කාන්තාවක් කියලා තියෙනවා, බදිවුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කරපු කාලේ තමන් ලිංගිකතවරයන්ට ලක් වුණා කියලා. වැඩ කරපු කාන්තාවන් 10 සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරන එක්කෙනෙක් තමයි ලිංගික අතවරයන්ට ලක් වුණා කියලා සඳහන් කරලා තියෙන්නේ. හිටපු 11 දෙනා අතරින් ඉතුරු 10 සම්බන්ධයෙන්ම විමර්ශන ක්‍රියාත්මක කරලා තියෙනවා. දැන් ඉශාලිනී දැරිය සම්බන්ධයෙන් රිෂාඩ් බදිවුදීන් මන්ත්‍රීවරයාගේ පක්ෂයේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ එහි කොළඹ දිස්ත්‍රික් සංවිධායක මොහමඩ් ෆායිස් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඔහු කියන්නේ ඉශාලිනීට ලබලා දීලා තිබුණු කාමරය අඩි 6-4 ප්‍රමාණයේ පුංචි කුටියක් වගේ පොඩි කාමරයක් කියලා සඳහන් කරලා තියුණා. ඒක එහෙම නෙමෙයි, අඩි 7 අඟල් 4ක් විතර දිග, අඩි 6 අඟල් 3ක් විතර පළල කාමරයක්, ටිකක් ඉඩ තියෙන කාමරයක් දීලා තිබුණේ. ඒ වගේම විදුලි පංකාවක්වත් මේ විදුලි බල්බයක්වත් දැල්වෙන්නේ නැහැ කියලා සඳහන් කරලා තිබුණා. විදුලි පංකාවකුයි විදුලි එළියයි දීලා තියෙනවා. වගේම පුද්ගලික භාවිතයට අංග සම්පූර්ණ නාන කාමරයක් දීලා තිබුණා කියලා සඳහන් කරනවා. මාස 7ක විතර පුංචි කාලයක් වැඩ කරපු ඉශාලිනි මේ කාලය ඇතුලේ ලිංගිකව අපයෝජනයක් සිද්ධ වුණා කියන කාරණයට සාක්ෂි නැහැ කියලත් මොහමඩ් ෆයිස් පක්ෂයේ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරලා තියෙනවා. කොහොමුණත් ඇයගේ සිරුර දෙවෙනි වතාවටත් පශ්චාත් මරණ පරීක්ෂණය කරන්න ඇය ජීවත් වුණු ප්‍රදේශයේ ඩයගමදී සිරුර ආයෙමත් ගොඩට අරගෙන තියෙනවා. ඒ සම්බන්ධයෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පරීක්ෂණයක් සිද්ධ කරනවා. විශේෂයෙන් CT ස්කෑන් එකක් කරලා ඒ කියන්නේ අස්ථි බිඳීම් සිද්ධ වෙලා තියෙනවද, තවදුරටත් තුවාල සිද්ධ වෙලා තියෙනවද, ලිංගිකව ඇය අපයෝජනයට ලක් වෙලා තියෙනවද, එහෙම අපයෝජනයට ලක් වුණා නම් මොන කාලෙද වාර කොපමණ ප්‍රමාණයක් මේ කටයුත්ත සිද්ධ වෙලාද තියෙනවා කියන එකත් විමර්ශනය කරන්න තීරණය කරලා තියෙනවා. ඒ වගේම ඇය ජීවත් වෙන ප්‍රදේශයේ කඳුකර ප්‍රදේශයේ සහ වවුනියාවේ තවදුරටත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් උද්ඝෝෂණ සිදු කරමින් ඉන්නවා. ඒ දැරියට යම් සාධාරණයක් ජීවිතෙන් සමුවරන් තියෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීමත් එක්ක මේ වන විට උද්ඝෝෂණ විරෝධතා පැවැත්වෙමින් තියෙනවා.
හොඳයි, අපි එහෙමනම් සතිය ශ්‍රී ලාංකීය පුවත් විමසීමේ පළමු අර්ධය මෙතනින් නිමාවට පත් කරනවා. අපි මද විරාමයකින් අනතුරුවයි මෙහි දෙවන කොටස සමගින් ඔබත් සමග යලිත් සම්බන්ධ වන්නට බලාපොරොත්තු වෙන්නේ. මද විරාමයක් මනෝජ්.
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග sbs.com.au/sinhalese.
එමනම් දැන් අපි ආරම්භ කරමු සතිය ශ්‍රී ලාංකීය පුවත් විමසුමේ දෙවන අර්ධය. දෙවන කොටසේදී අපි මුලින්ම ප්‍රවිෂ්ටයක් ලබා ගන්නට කැමති මනෝජ්, මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සම්බන්ධව ශ්‍රී ලංකාවේ පසුගිය කාලවකවානුවේදී ඇති වෙලා තිබෙන විශාල උනන්දුව, ජනතා අදහස් ලබා ගැනීම පවා සිද්ධ වුණා මේ කර්තව්‍ය සම්බන්ධයෙන්. දැන් අපිට වාර්තා වෙනවා මේ විද්වත් කමිටුවක් පත් කළ තියෙනවා කියලා මේ සම්බන්ධව වැඩිතුර විමර්ශනයට. ඒ පැත්තින් මොනවද ලැබෙන අලුත් ආරංචි?
මැතිවරණ එවගේම ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති ප්‍රතිසංස්කරණයට අදාළව නිර්දේශ ඉදිරිපත් කරන්න පත් කරා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්. ඒකට යෝජනා ඉදිරිපත් කරන්න සියලු කණ්ඩායම් වලට අවස්ථාව ලබා දුන්නා. ඒ ලැබුණු යෝජනා විශ්ලේෂණය කරන්න ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහත්මයාගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කරලා තිනවා. ඒ සම්බන්ධයෙන් සොයා බලන්න පත් කරපු කාරක සභාවේ සභාපතිවරයා සභානායක දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඇමතිවරයා සඳහන් කරා. මේ කමිටුවේ අනිත් සමාජිකයින් තමයි ආචාර්ය අනුර කරුණාතිලක, නීතිඥ සුරේන් ප්‍රනාන්දු, මහාචාර්ය පී බාලසුන්දරම් පිල්ලේ, ඒ වගේම බාලචන්ද්‍රන් ගෞතමන් කියන අය සෙසු සමාජික විදියට පත් කරලා තිනවා. මේ කාරක සභාවේ සභාපතිවරයා දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණේ පහුගිය 28 වෙනිදා රැස්වුණු අවස්ථාවේ තමයි මේ කමිටුව පත් කරන්න තීරණය කරලා තියෙන්නේ. මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති ප්‍රතිසංස්කරණයට මීට කලින් ලබා දුන්නු අවස්ථාවේදී පිළිගත් දේශපාලන පක්ෂ 21කින්, සිවිල් සංවිධාන 155කින්, ඒ වගේම මහා ජනතාවගේ යෝජනා ඉදිරිපත් වෙලා තිබුණා. මේ සම්බන්ධයෙන් මේ කාරක සභාවේ ලේකම් පාර්ලිමේන්තුවේ නියුජ්‍ය මහලේකම් කුෂාණි රෝහණ දීර මහත්මියත් මේ ගැන සඳහන් කරා. මේ දත්ත සම්බන්ධයෙන් නීති වෙනස් කිරීම සම්බන්ධයෙන් යෝජනා ආදාස ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබලා දීලා තිබුණු කාලය ජූලි 15 වෙනිදායි අවසන් වුණා. ඊට පස්සේ තමයි මේ ලැබෙන යෝජනා විමර්ශනය කරන්න සුදන්ත ලියනගේ මහාචාර්යවරයා, ජයවර්ධනපුර විශ්වවිද්‍යාල උපකුලපතිවරයාගේ මූලිකත්වයෙන් පංච පුද්ගල කමිටුවක් පත් කරලා තියෙන්නේ.
වත්මන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සමග වත්මන් ආණ්ඩුව යම් යම් අවස්ථාවලදී ඇති කරගත්ත යම් කතා බහ මත ගැටුම් පිළිබඳව විවිධ ස්වරූපෙන් අපි පසුගිය කාලවකවානුවේදී සාකච්ඡා කළා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, වත්මන් ආණ්ඩුව සමග එකතු වෙලා සිටින ජාතික නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ පක්ෂ එතනදී වැඩිපුර අවධානයට ලක්වුණු පක්ෂ බවට පත් වුණා. දැන් පසුගිය සතියේදී සහ ඊට කලින් සතියේදී අපි යම් ඉඟිපල කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් අතර යම් සාකච්ඡා පවත් නියමිතයි කියලා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස ජනාධිපතිවරයා හමු වුණා. මොනවද එතනදී අවධානයට ලක් වෙලා තියෙන කාරණා?
ඔව්, දැන් ගිය සතියේ තමයි මේ හමුවීම දාගෙන තිබුණේ. ඔබට මතකයි, දෑසිරි ජයසේකර පක්ෂ මහලේකම්වරයා ප්‍රසිද්ධියේ සඳහන් කරා තමන්ගේ පක්ෂයට සඳහනෙන් ගොඩනගපු හවුල්කාර පක්ෂ අතර ප්‍රධාන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සලකන්නේ නැහැ කියන එක. ඒක විශේෂයෙන් ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන් හරහා තමයි ආවේ. ඔවුන්ට ගමේ වැඩක් කරගන්න ගියත් මූලිකත්වය ලැබෙන්නේ නැති, ප්‍රතිපාදන හම්බ වෙන්නේ නැති එහෙම ගැටලුවකට පක්ෂ මුහුණ දීලා තියෙනවා කියලා. ඒ හින්දා ගිය සතියේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමත් එක්කම සාකච්ඡා කරන්න පක්ෂයේ සාකච්ඡාවක් යොදාගෙන තිබුණා. ඒක කල් ගියා. මේ 26 වෙනිදා තමයි ඒ අවස්ථාව උදා වුණේ. ඒ අනුව ජනාධිපතිතුමා මුණ ගැහිලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට තියෙන ගැටලු ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සොයා බලන්න කටයුතු කරාවි කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයෙන් වාර්තා වෙනවා. ඔවුන්ට තිබුණු ගැටලු ටික ඔවුන් කිව්වා. ඔබට මතකයි මේ පක්ෂයේ ප්‍රධාන කීප දෙනෙක්ම තියෙන තනතුරු වලින් ආණ්ඩුවෙන් අයින් වෙලා ගිහිල්ලා හරි පක්ෂයේ ප්‍රතිසංවිධානය කිරීමේ වැඩවලට තමන් ලෑස්ති කියන අදහස කිව්වනේ. ඒ කියන්නේ ඒ තරම් ඔවුන්ට එපා වෙලා කලකිරලා තිබුණු සත්‍යයක් තිබුණේ. ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිතුමයි වර්තමාන ජනාධිපතිතුමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහටත් ආණ්ඩුව විදිහටත් සාකච්ඡා කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී විසඳුම් ලැබෙයි කියලා ඔවුන් බලාපොරොත්තු වෙනවා.
දැන් බොහෝ දෙනෙකුගේ අවධානය තියෙනවනේ බැසිල් රාජපක්ෂ මහතා නව අමාත්‍යදුරය බාරගත්තට පස්සේ කලින් ක්‍රියාකාරිකයෙකු හිටියට පස්සේ අමාත්‍ය තනතුරකින්ම රජයට සම්බන්ධ වුණාට පස්සේ මොකක්ද ඔහුගේ ක්‍රියාකලාපය කියලා විශේෂයෙන්ම රටේ ආර්ථිකය සම්බන්ධයෙන් එහි විශේෂභාර අමාත්‍යවරයා විදිහට ඊට අමතරව ජාත්‍යන්තරව තියෙන සම්බන්ධතා සහ රටේ ණය අර්බුදය විසඳීම සඳහා ඔහු මොනවද යොදා ගන්නව උපක්‍රම කියලා මේකේ පියවරක්ද දන්නේ මනෝජ් මේ බැසිල් රාජපක්ෂ මහතා මේ පසුගිය සතියේදී ශ්‍රී ලංකාවේ තානාපතිවරුන් කිහිප දෙනෙකු හමු වෙලා තිබුණා මේකේ පරමාර්ථය වෙලා තිබුණේ මොනවද මේ සාකච්ඡාවල ප්‍රතිඵල විදිහට මොනවද එළියට අපතොරතුරු
ඔබට මතකයි අපි ගිය සතියේ වැඩසටහනේදීත් සාකච්ඡා කරව මුදල් අමාත්‍යවරයා විදිහට යම් යෝජනා කීපයක් කැබිනට් මණ්ඩලයට ගෙනල්ලා තිබුණා. අපි ඒ ගැන කතා කරා. ඉදිරි මාස 6ක් යනකම් මුදල් වියදම් වන අලුත් යෝජනා ඉදිරිපත් නොකර මේ තියෙන තත්ත්වය කළමනාකරණය කරගමු කියලා අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කරලා තිබුණා. ඒත් එක්කම තව අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලාඩු කිරීම සම්බන්ධයෙන් යම් උත්සාහයක් ගන්න බව පේන්න තිබුණා. ඒ අතර යම් යම් රටවල නායකින් සමගත් සාකච්ඡා කරලා මේකට අපිට මොනවද විසඳුම් හොයන්න මොනවද මේකට ගන්න පුළුවන් විසඳුම් කියලා ඔහු සාකච්ඡා කරමින් ඉන්නවා. දැන් පහුගිය සතියේ රටවල් පහක ලංකාවේ ඉන්න තානාපතිවරු මහකොමසාරිස්වරු මුදල් අමාත්‍යංශයට ඇවිල්ලා බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා හම්බෙලා තිබුණා. ශ්‍රී ලංකාවේ බංග්ලාදේශයේ මහකොමසාරිස් තරීක් අරිෆුල් ඉස්ලාම්, පාකිස්තානයේ වැඩබලන මහකොමසාරිස් තන්විර් අහමඩ්, සෞදි අරාබි තානාපති අබ්දුල් නසර් අල් හාති, කුවෙට් තානාපති කලාෆ් බූ දහීර්, ඒත් එක්කම ඊජිප්තු තානාපති හුසෙන් අලි සහට් කියන මහත්වරු මුදල් අමාත්‍යංශයේදී හම්බවෙලා තියෙනවා. ශ්‍රී ලංකාවයි ඒ රටවල් අතර තියෙන ද්විපාර්ශ්වික සම්බන්ධතා තවත් ශක්තිමත් කරගන්න ආකාරය, අන්‍යෝන්‍ය සහයෝගීත්වයෙන් කටයුතු කරන්න කොහොමද කියලා සාකච්ඡා කරලා තියෙනවා. ඔබ දන්නවා දැන් පහුගිය දිනවල ලංකාවේ සංචිත සම්බන්ධයෙන් නැතුණු ප්‍රශ්නේදී බංග්ලාදේශයෙන් උත්යම් සහයෝගයක් ශ්‍රී ලංකාවට ලැබිලා තියෙනවා. එවැනි තත්ත්වයන් තවදුරටත් වර්ධනය කරගන්න විශේෂයෙන් මැද පෙරදිග කලාපයේ රටවල් දකුණු ආසියාතික රටවල් ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය තවදුරටත් වැඩි කරගන්න මේ අවශ්‍යතාවය මත කලාපීය සහයෝගිතාව සහ අන්‍යෝන්‍ය සුහදතාවය වර්ධනය කරගන්න ශ්‍රී ලංකාවත් ඉදිරියේ කැපවෙලා කටයුතු කරනවා කියලා ඈත් සඳහන් කරලා තියෙනවා. සහයෝගීත්වය වැඩි කර ගැනීම වුවමනාවෙන් හමුවීම් පහක් හැටියට තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන්ගේ හමුවීම සඳහන් වෙලා තියෙනවා.
විශේෂිත කාරණාවක් කෙරෙහි ජනතාවගේ එවගේම මාධ්‍යයේ අවධානය යොමු වෙලා තිබෙන වැඩි වශයෙන් අපි දැක්කා මේ හිටපු අමාත්‍ය එවගේම සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාව CID එකට කැඳවලා තිබුණා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යම් සාක්ෂි විමසීමක් සඳහා. හදිසියෙම මෙවැනි තත්වයක් උද්ගත වීමට හේතුපාදක වෙලා තිබුණු පසුබිම් වෙලා තිබුණු කාරණා මොනවද මනෝජ්?
මීට පෙරත් ඔහුව කැඳවලා ප්‍රශ්න කරන්න සූදානමක් තිබුණා. ඒ අවස්ථාවේ ඔහුට ඇතිවුණු අසනීප තත්වයක් නිසා රෝහල් ගත වුණා. ඔබට මතකයි එහිදී කියුණා මේ ඔහු අත්අඩංගුවට ගන්න හින්දා ගිහිල්ලා රෝහලේ නැවතිලා ඉන්නවා කියලා. නමුත් ඔවුන්ගේ පක්ෂයේ සමාජික මන්ත්‍රීවරු සගයන් සඳහන් කළේ ඇත්තටම ඔහු යම් අසනීප තත්වයකින් පෙළෙන බව. කොමනත් ඔහුව පහුගිය කාලේ අත්අඩංගුවට නොගන්නවා කියලත් නීතියෙන් තහවුරුවක් ලැබිලා තිබුණා. දැන් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කරා ගිය සතියේ පැය පහක් ප්‍රශ්න කරලා තිබුණා. ඔබට මතකයි පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඔහු කිව්වා ඔහුගේ අර තාත්තා කිව්වා කියලා කතාවක් කොච්චකඩේ පල්ලියට යන්න එපා කියලා. ඉතින් මේක දැනගත්තේ කොහොමද කියන එක සම්බන්ධයෙන් තමයි ඔහුගෙන් විමසලා තිබුණේ. පැය පහක් විතර සාකච්ඡා කරලා තිබුණා. ඔහුත් කියනවා දේශපාලන වශයෙන් තමන්ව අපහසුතාවයට පත් කරන්න ගත්තු ක්‍රියාමාර්ගයක් එකම දේ යලි යලි විමසනවා කියන කාරණේ ඔහුගේ පැත්තෙන් කියලා තිබුණා. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්මයා විපක්ෂ නායකවරයා විදිහට සමගි ජන බලවේගී නායකයා විදිහට ඔහුත් එක්ක මේ අවස්ථාවට ගිහිල්ලා තිබුණා. ඔහුත් කිව්වේ හරින් ප්‍රාන්දු මන්ත්‍රීවරයාව තනි කරන්නේ නැහැ, තනි වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. හරින් ප්‍රාන්දු මන්ත්‍රීවරයාත් ඔහු යන්න කලින් රනිල් වික්‍රමසිංහ මහත්මයාත් Tamanට කතා කරලා මේ සිද්ධිය සම්බන්ධයෙන් එදා අග්‍රාමාත්‍යවරයා විදිහට හිටපු රනිල් වික්‍රමසිංහ මහත්මයාටත් මේ පිළිබඳ තොරතුරු කිව්වා, දැනුවත් කරා කියන කාරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියන්න කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයා හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට කිව්වා කියලා ඔහු කියලා තිබුණා. එතකොට ඒ දිනවල පොලිසිවලට සහ අදාළ අංශවලට ලැබිලා තියෙන තොරතුරු මොනවද කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයා දැනගෙන හිටපු කාරණාත් තමන්ට ඕන නම් තමන්ව කැඳවුවොත් ඇවිල්ලා කියන්න පුළුවන් කියන අදහස රනිල් වික්‍රමසිංහ මහත්මයා කතා කරලා කිව්වා කියලා හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාත් කිව්වා. ඉතින් ඒ සම්බන්ධයෙන් විමසීම තමයි සිද්ධ කරලා තිබුණේ. පැය පහක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරලා තියෙනවා විමසීම කරමින්.
මනෝජ්, එහෙමනම් අපේ සුපුරුදු ස්තුතිය ඔබට පළවෙනවා මෙවරත් ශ්‍රී ලංකාවේ තත්විති සමීප කරන්න අපත් සමග එක්වීම පිළිබඳව. එහෙමනම් යලිත් අපි මේ විශේෂාංගයෙන් ලබන සතියේ සඳුදා හමුවෙමු. ආයිබෝවන්.
ආයිබෝවන් දිලක්ෂි බොමුසු.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.